ධර්මය සාකච්ඡා වෙලාවේ යෙදෙන භාවනා පුහුණුවට ගමන් කරන ධර්ම මාර්ගයට අදාළ ආයෝගික අත්දැකීම් බෙදාගන්න තැන එතෙන්දි මුණගැහෙන ගැටලු ගැන විමසන අවස්ථාව ප්‍රශ්න තියෙනවා නම් අහන්න අත්දැකීම් තිබෙනවා නම් බෙදාගන්න
අවසරයි සර්. දේශනා ඇසුරින් අපි යම්කිසි දෙයක් මුලදී ගන්නා හෝ නැට ගන්නවා හෝ ඉන්පසුව ඒ ස්වාමිත්වයක් පසු එය භාවිතා කිරීමට වෙනවෙනවා. මේ භාවිතා කිරීම තුළ අපි විසඳා ඉබ්බෙහිවීමක් වෙනවා. අනතුරුව ඊට වහල් වෙනවා. මේ සසර ගමන පංචස්කන්ධය කියන කාරණාව සම්බන්ධ කියන්නේ දෙයක් නේද සිද්ධ වෙනවා.
ඔබතුමා එක බොහොම පැහැදිලිව ලස්සනට සරලව පැහැදිලි කරා ප්‍රකාශ කරා. මේ වැඩිය මොනවත් නැතිව ඉස්සතකින් ඉපදුන අප අද වන විට කීයක් නම් දේවල් වල හිමිකරුවන් බවට පත්ව තිබෙනවාද? අතීතයට යන්නට යන්නට මේ බොහෝමයක් දේවල් නැතිව හිටිය කෙනෙකු බව පැහැදිලි වෙනවා. අතීතයේ සාක්ෂි දරනවා. මේ වර්තමානයේ අත්පත් කරගෙන තිබෙන ස්වාමීත්වයේ දරණ එ නැතුව බහැයි කියා හේමත්තේම යැපෙන වැඩිමනක් දේවල් එදා නොතිබුණු බවට. නමුත් සතුටින් හිටිය ජීවත් වුණා. ප්‍රශ්නයක් තිබුණේ සරලයි. ඒ අතීතය අනාගතය පැත්තෙන් බැලුවත් මරණය සාක්ෂි දරනවා. කොහොමත් මේ කිසිවක්ම මරණයට අවශ්‍ය නැති බව. මරණය නැති දොරටුවෙන් මේ කිසි එකක් අරගෙන යන්න දෙන්නේ කිසිම දෙයක්. තනිවම ඊට මෙහා මැරෙන්න කලිනුත් මේ අද තියෙන බොහෝ දේවල් අත්හරින්ට වෙනවා, අහිමි වෙනවා, නැති වෙලා යනවා. තිබුණත් අපිට පලක් ගන්න බැරි වෙනවා. මේ ඇත්ත නොතේරුම් ගැනීම නිසාත්, මේ ඇත්තට අකමැති නිසාත්, මේ ඇත්ත භයානකයි කියා හිතන නිසාත් බොරුවක් එක්ක මුලාවක් සමග මායාවක් හා ජීවත් වෙනවා. ඒ නිසයි වැටෙන්නේ. ඒ නිසයි දුක් විඳින්නේ. වෙන කවරව හේතුවක් නිසාවත් නොවේ. මායාවක් සමග ජීවත් වීම නිසා කිසිම ඇබ්බැහිවීමකින් තොරව අප හිටිය බොහොම සතුටින්. එකින් එකට ඇබ්බැහි වුණේ පසුව. ඇබ්බැහි වෙන හැම දෙයක්ම නැතුව බැරි වුණා. එම දකින්න නැතුව බැරි වෙන ඇබ්බැහිවණු දේවල් වලට මොනවාරි වෙයිද කියන සිතිවිල්ල හිතට આવොත් මහා බය පිගැස්මක් සහ කම්පනයක් දැනෙනවා. ආවල් කෙනාට මොනවාරි වෙයිද? ආවල් දෙයට මොනවාරි වෙයිද? අනතුරක් වෙයිද? කරදරයක් වෙයිද? ඒ සිතිවිල්ල පවා පුද්ගලයෙක්ව දිගැස්මට සහ ප්‍රකම්පණයට පත් කරන මොනවත් වෙන්න අවශ්‍ය නැහැ. ඒ සිතිවිල්ලට පුළුවන් අපව රෝගී කරන්න, ලෙඩ කරන්න, වට්ටලා දාන්න, හෘදය ආබාධ හදන්න, හුස්ම හිර කරන්න. විදි සැප, විදි සැප දැන්ට නැහැ. නමුත් අතීතයේ විදි, ඒ විඳ සැප පිළිබඳ මතකය පමණක් නොවේ අපට තිබෙන්නේ. නැවතත් විඳින්ට ඕනෑකමක්, නැවතත් ඒ සැප දිවගාන්නට ආශාවක් තිබෙනවා. එමෙන්ම අතීතයේ විදි ගැහැට යලි නොවිදි සිටීමේ ඕනෑකමක් තිබෙනවා. අතීතයේදී මොහොන දුන් ගැටලු, ප්‍රශ්න, අභියෝග, දුෂ්කරතා ආයෙනම් එපා කියන ඒ ගැටීමක් තිබෙනවා හිතේ. කොටසක් ඕනේ කියනවා, තව කොටසක් එපා කියනවා. එමෙන්ම කොපමණ මහන්සි වුණත් වියදම් කළත් විඳින්න බැරි වුණු සැපක් තියෙනවා අතීතයේ. ඒ සැප තමයි වැඩි. සැලසුම් හැදුවා, අරයන්දා ක්‍රියාත්මක කළා, වෙහෙසුණා, මහන්සි වුණා, නමුත් අසාර්ථක වුණා. අත්පත් කරගන්නට බැරි වුණු දේ මතයි ළඟාවියෙන් නොහැකි වුණු ඉලක්ක බොහොමයක්. ඒ බැරි වුණු දේ කොහොමද මතු අත්පත් කරගන්නේ? ඒ පිළිබඳ නොසංසිඳෙන ආසාවක් තිබෙනවා, සංසිඳිලු නැති ආසාවක්. මූලික වශයෙන් මේ කාරණා තුනත් එක්කයි හැම විටම අපි ජීවත් වෙන්නේ. නිදාගන්නෙත් මේ ආශාවන් ත්‍රිත්වයක් සමග, අවදි වෙන්නෙත් මේ ආශාවන් ත්‍රිත්වයක් සමග, නින්දට යනතුරු ජීවත් වෙන්නේ මේ කාරණා තුනත් එක්ක. ඉතින් මැරෙන්නෙත් එහෙමයි. මේ ආශාවන්ගේ මරණයක් නෑ, ගැටීමේ මරණයක් නැහැ. මැරෙන්නේ ආශාව නොවේ, මැරෙන්නේ ගැටීම නොවේ, මැරෙන්නේ අතෘප්තිය නොවේ. මරණයට බැහැ ආවේග නවත්තන්න. මරණයට පුළුවන් වන්නේ මේ ශරීරය නවත්තන්න පමණයි. මේ භෞතික දේවල් ඒවත් සමග තිබෙන සම්බන්ධය නවත්තන්න පුළුවන් මරණයට. නමුත් ආවේග, කෙලෙස්, ආශාව මේවට නැවතුම් තබන්නට මරණයට නැහැ. මරණය යනු නැවතුම් තිතක් නොවේ ආවේගයන්ට. මරණය හරහා මේ සියලුම ආවේගයන් ගමන් කරනවා. ඒතර මැරෙන්නේ ආවේග සීලී පුත්කලෙක්, උපදින්නේ ආවේග සීලී පුත්කලෙක්. මැරෙන්නේ අතෘප්තිමත් කෙනෙක්, සෞපදින්නේතර අතෘප්තිමත් කෙනෙක්. අතීතයට වෛර කරන කෙනෙක් මැරෙන්නේ. උපදින්නේ වෛර කරන කෙනෙක්. මේ විදිහට බැලුවොත් නම් මෙහි අවසානයක් නැහැ. ඔහේ රස්ති අඩු ගැසීමක් තිබෙන්නේ. එනේන සිටවිල්ලත් එක රස්ති අඩු ගන්නවා. දැනුත් එහෙමයි, අතීතයේත් එහෙමයි, අනාගතයේත් එහෙමයි. මන සිටවිල්ල දෙන්නේ ඒ සිටවිල්ලත් එක්ක රස්ති අඩු ගන්නවා. මන ආවේගය දෙන්නේ ඒ නාවේගයත් එක්ක රවුම් ගන්නවා. හැම ආවේගයක් සමගම ලොකු රවුමක් යනවා. බලන්න, පුංචි කෝපයක් එක්ක කොපමණ දුර රවුමක් යන්නේ ඇද්ද? ඒ පුංචි කෝපය කොපමණ දුර රවුමක අපිව රවුම් ගස්සන්නේ ඇද්ද? ඒ තමයි සසර. ලොකු රවුමක් ගහලා අපව හිතේ තැන්ට ගෙනල්ලා අතාරිනවා. ඉතිරි වෙන්නේ වෙහෙස සහ මහන්සිය පමණයි. වෙන කිසිවක් ඉතිරිවන්නේ නැහැ. ඔය ආවේගත් සමග, කෙලෙස් සමග, ආශාවන් සමග, වෛරයන් සමග ජීවත් වන කෙනාට අවසානයේ ඉතිරි වෙන්නේ වෙහෙස විඩාව සමහන්සිය පමණයි. වෙන කිසිවක් ඉතිරිවන්නේ. සියලුම ශක්තිය පුද්ගලයා සතු ඒ සියලුම ශක්තියින් ආවේගයන් විසින් පුරා ගන්නවා, අවශෝෂණය කරනවා, පුච්චලා දානවා. ඒ කිසිම ආවේගයකට බෑ පුද්ගලයෙක්ව හිටියට වඩා ශක්තිමත් කරන්න, දුර්වල කරනවා. හති වැටෙනවා. මේ සසර ඇවිදීමෙන් අවසාන වශයෙන් ශේෂ වෙන්නේ හති වැටීම පමණයි. උපායාසා සම්භවಂತಿ. දැඩිස්සේ හති වැටීම පමණයි. උපායාසා සම්භවಂತಿ. ජීවිතේ පිළිබඳ විනිවිද දැක්මක් ඇති කරගන්න. විනිවිද දැක්මක් ඡායාවන්ට හෝ පෙරලෙන රැලිවලට නොරැවටි. ඒවතාවකාලිකයි. ඒහා නොගැටි. ඒ මත නොරැඳි විනිවිද දකින්න. ජීවිතෙන් අහන්න ඔබට ඇත්තටම මොනවද ඕනේ? ඇත්තටම මොනවද ඕනේ? සමාජයේ කියනවා මේවම ඕනේ කියලා. පෞලියත්තන් කියනවා මෙන්න මේ නීති නැතුව බෑ කියලා. ලෝකේ කියනවා, රට කියනවා, රජයේ කියනවා මේවා ඕනේ කියලා. රූපවාහිනිය කියනවා, පත්‍ර කියනවා. නෑ, ඒ වගේ නෙමෙයි අහන්නට ඕනේ. ජීවිතේ ගහන්න. ඇත්තටම ඔබට කුමක්ද අවශ්‍ය? ජීවිතය සරලයි. ජීවිතය හරිම සරලයි. ජීවිතයත් සමග අව්‍යාජ වෙන කෙනා සරලව ජීවත් වෙන්න පුළුවන්. ජීවිතේ ව්‍යාජත්වයෙන් පුරවන්න ගියාම, බොරුවෙන් වහන්න ගියාම, පුරවන්න ගියාම කෙලවරක් නැහැ. ඒ ව්‍යාජත්වයට නැහැ සීමා, බොරුවට නැහැ සීමා. බොරුවක් කියලා බලන්නේ ඒක ඉවරයක් නැහැ. ඒ බොරුව වහන්න තව එකක් කියනවා. ඒ බොරු දෙකම හංග ගන්න තුන්වෙනි බොරුවක් කියන්නේ නැහැ. ඒක ඉවරයක් නැහැ. ජීවිතේ ව්‍යාජත්වයත් එක්ක එකතු කළොත් ගැලවීමක් නැහැ. අව්‍යාජ වෙන්න හැකි පමණට අවංක වෙන්න හෘද සාක්ෂිය දෙකඟව ජීවත් වෙන්න. හෘද සාක්ෂිය දෙකඟව අනවශ්‍ය වූ උපායාසයන්ගෙන්, වෙහෙස මහන්සියෙන්, විඩාවෙන්, අනවශ්‍ය වූ අතිරික්ත බරවල් වලින් හෙම්බත් නොවී යම්තාක් දුරකට සැහැල්ලුවෙන් සහසැනසිල්ලෙන් ජීවත් වෙන්න පුළුවන්. සසරත් කෙටි කරගන්න පුළුවන්. එනේන සිටිවිල්ලත් සමග දුර ගමන් යෑම අඩු කරගන්න පුළුවන්. ආවේග, කෙලෙස් වලට ඇවිත් යන්න දෙන්න පුළුවන්. ඒවත් සමග අප මුසු වෙන්නේ නැතිව ඒ තමා භාවනාව දෙන විසඳුම. මේ තේරුමක් නැති, ඵලකුත් නැති, ඉතිරියකුත් නැති නාස්තිකාර සාංසාරික රස්තියාදු වීම නැමැති ප්‍රශ්නෙට මොකද දැන් සක්මන් භාවනාවේ කරනකොට තමන්ට අත්දකින්න ලැබෙන්නේ? සක්මන් භාවනාව කරන කෙනෙක් විදිහට ඒ ප්‍රශ්නය අපි අපෙන් අහන එක තමයි වටින්නේ. මුලින්ම අපිට මොනවද දකින්න ලැබෙන්නේ, දැනෙන්නේ මොනවද, ලැබෙන්නේ මොනවද, වෙන්නේ මොකද්ද සක්මන් කරනකොට? මොනවාද එකක් තමයි සිහිය. සිහිය එක්තැන් කරගන්න පුළුවන් පහසුවෙන්. සමහර විට වාඩි වී කරන භාවනාවකට වඩා පහසුවෙන් සක්මනේදී හිත එක්තැන් කරගන්න පුළුවන්. සති සමාධි දෙක පහසුවෙන් දියුණු වෙනවා සක්මනේදී. තව මොනවද?
සක්මනේදී හිත විසිරුණොත් එමත් හිත වෙනත් අරමුණකට ගියොත් ඒක පහසියෙන් අඳුර ගන්න පුළුවන් හිතේ යොමු වුණා කියලා. තමයි ඵලයක් තියෙනකොට අපි දන්නේ නැහැ කොච්චර ලාවක් හිත විසිරලා ගින් කිව්වද
කියලා. ඔය සක්මන් භාවනාවේ තියෙන ලොකු වාසිය වාඩි වෙලා ඉන්න විට අපිට කිසිවක් කරන්න නැහැ. ඒ කියන්නේ ලොකු අවධානයක් අවශ්‍ය නැහැ. ඒ අනවධානය නිසාම මනස විසිරෙනවා, දුවනවා. ඒ දැනගන්න ගොඩක් වෙලා යනවා. නමුත් සක්මනේදී ඇවිදිනවා. නැතර මොහොතින් මොහොත තීරණ ගන්න වෙනවා. හැරෙනවද, නවතිනවද, වමට හැරෙනවද, වේගය අඩු කරනවද, වැඩි කරනවද, උඩින් පනිනවද? බොහෝ තීරණ ගන්න වෙනවා. එසේ හැම තීරණයකටම අවධානය අවශ්‍යයි. පුරුද්දට හිත දියුවත් හිත දියු බව ඉක්මනින් සක්මනේදී දැනගන්න ලැබෙන නිසා නැවත නැවතත් සිහිය පිටව ගන්න පහසුයි සක්මනේදී. වීරිය වැඩෙනවා, උත්සාහවන්තයෙකු බවට පත් වෙනවා සක්මන් භාවනාව කරන කෙනා. තමාට වාඩි වෙලාම පරයන්කේම භාවනා කරන්න පුහුණු වුණු කෙනෙක් නොදැනුවත්වම කම්මැලි කෙනෙක් වෙන්න පුළුවන්. කුසීත කෙනෙක් වාඩිලා ඉන්නවා. ඉතින් ඒකත් හොඳයි, සැපයි. තේහෙම ඉන්න කෙනෙක් කිසියම් දුරකට ඒ ඉරියව්වට ඇබ්බැහි වෙන්න පුළුවන්. අකර්මණ්‍ය කෙනෙක් වෙන්න පුළුවන් පරයන්කේ පමණක් නම් භාවනාව පුහුණු වෙන්නේ. නමුත් සක්මනක් පුහුණු වෙනවා නම් කාර්යක්ෂම කෙනෙක්, ක්‍රියාශූර කෙනෙක්, වීරියවන්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ භාවනාවේ මූල ධර්ම සාමාන්‍ය ජීවිතයට ගලපගන්න පුළුවන් සක්මනහරහා කොහොමද මේ භාවනාවේ කියන සිහිය අපේ දිනදා වැඩ කටයුතුත් සමග එකතු කරගන්නේ, කොහොමද වර්තමානයේ ඉන්නේ වැඩ කරන ගමන් වාඩි වෙලා ඒව පුහුණු කිරීම එක කිසිවක් නොකොට. නමුත් අභියෝගයේ වෙන්නේ කොහොමද මේ ක්‍රියාකාරී ජීවිතය ඇතුලේ දෛනික ජීවිතය තුළ මේ භාවනාව ගෙනියන්නේ වැඩත් එක්ක. අන්න සක්මනේට හොඳම පුහුණුව. කියන්නේ හිතන්නේ එකක් කරන්නේ තව එකක්ද? චේතනාවයි ක්‍රියාවයි මේ දෙක හඳුනා ගන්න පුළුවන් සක්මනේදී. මුලින් චේතනාවක් ඇති වෙනවා. ඒ චේතනාවට අනුව ක්‍රියාත්මක වෙනවා. මේ දෙකක් මේ චේතනාව හඳුනා ගැනීම මේ පුහුණුවේ ඉතාම වැදගත් මන්සන්දියක්. චේතනාව හඳුනා ගැනීම නිසා තමයි අප කර්ම කරන්නේ. කර්ම වෙන්නේ චේතනාව හඳුනා නොගැනීම නිසා. චේතනාව හඳුනා ගත්තා නම් ඕනෑම චේතනාවක්, ඇවිදීම් පිළිබඳ චේතනාවක් පමණක් නෙමෙයි. දැන් ඒ පොහුණුවෙන් අපි චේතනා මොනවද කියලා හඳුනා ගන්නවානේ. හැරෙන්න හිතෙනවා. ඒ හිතුණට පස්සේ තමයි හැරෙන්නේ. අඩිය ඔසවන්න හිතෙනවා. ඊට පස්සේ ඔසවනවා. අතන මේ තමයි හැම මොහොතකම වෙන ක්‍රමය. මුලින් චේතනාවක් ඇති කරගන්නවා. අනතුරු වෙයි චේතනාව විසින් ක්‍රියාව කරනවා. බනින්නෙත් එහෙමයි, ගහන්නෙත් එහෙමයි, දුවන්නෙත් එහෙමයි, හැමදේම. එතනදී චේතනාව හඳුනාගත්තාම මෙහෙම කරන්න හිතෙනවා. එතන අපිට පුළුවන් තීරණය කරන්න ඒ කරනවද නැද්ද? ඒ තීරණය අපේ ඇතේ තියෙන. හැරෙන්න හිතෙනවා. එතන හැරෙනවද නැද්ද? බනින්න හිතෙනවා. බනිනවද නැද්ද? දැන් ඒ චේතනා හඳුනා නොගැනීම නිසා අප නොදැනුවත් බොහෝ කර්ම රැස් කරනවා. මෙලෝ වශයෙන් දුකට හේතු වෙන, මතු වශයෙන් දුකට හේතු වෙන, අදටත් දුකට, හෙටටත් දුකට මුහුණ පාන්න වෙන බොහෝ ක්‍රියා අපි කරනවා. හැබැයි චේතනාව හඳුනාගත්තාම අපිට ඒ එසවු පාදය ඒ තියන්නට හිතන තැනින් නොතියා පියවරක් ආපස්සට ගන්න පුළුවන්. එතන අඩිය ගහන්න හොඳ නැති තැනක් නම්, ලිස්සන තැනක් නම්, කටු තියෙන තැනක් නම්, පෙරලෙන තැනක් නම්, මඩ ගොහරුවක් නම්, පාදේ ඔසවන්න හිතුණාට, පාදේ ඔසවලා ගෙනහිල්ලා තියන්න හිතුණාට ඒ සිතිවිල්ල හඳුනාගෙන එතන අඩිය ගහන්න නැතුව ඉන්න පුළුවන්. ඒකට එතන අඩිය ගෙවෙන්නේ නැත්නම් එතන ගහ ගන්න තිබිච්ච මඩ ටික ගෑවෙන්නේ නැහැ. ලිස්සල වැටෙන්න තිබ්බනම් ලිස්සන්නේ, වැටෙන්නේ නැහැ. පෙරලෙන්න තිබුණා නම් පෙරලෙන්නේ නැහැ. තුවාල වෙන්න තිබ්බනම් තුවාල වෙන්නේ නැහැ. ඒතර බොහෝ කරදර වලින් බේරෙන්න පුළුවන්, කර්ම වලින් බේරෙන්න පුළුවන්, චේතනාව හඳුනාගද චේතනාව විග්‍රහ කරගන්න පුළුවන්. ඉතින් බොහොම හොඳයි ඒ සක්මනේදී ඒ කුසලතාවය, ඒ හැකියාව මතු කරගන්න ලැබීම.
අපි කියනවානේ සර් මයින් කියෝ යෝ හොඩි කියෝ.
ඔව් ඒක එක ප්‍රතිපලයක්. නිරෝගී වීමත් දීර්ඝායස ලැබීමත් සක්මන් භාවනාවේ ආනිසංස දෙක. සිත ශරීරය වැඩ කරනවා. ඒ අපි දන්නවනේ, අපි හිතටම දන්න කාරණයක්. හිතට පුළුවන් මේ ඇඟ දෙලෙඩ දාන්න. හිත තමයි අවසාන වශයෙන් මේ ශරීරයට ලෙඩ දාන්නේ. කවුරු මොනවා කළත් හිත ශක්තිමත් නම් සෑහෙනකට නිරෝගී වෙන්න පුළුවන්. නමුත් හිත දුර්වල නම්, හිත කෙලෙස් වලට යට වෙලා නම්, නීවරණ වලින් වැහිලා නම්, ඒබඳු හිතකට බෑ ශරීරයක් පණ ගහලා නිරෝගීව තියාගන්න. මලින්ම හිත ලෙඩ වෙනවා. මලින්ම එයාටම ලෙඩ දා ගන්නවා. ඊට පස්සේ Tamante හැදුණු ලෙඩේ එයා අනිත්‍යයට බව කරනවා. මේ තමයි හිතේ සාමාන්‍ය ස්වභාවය. භාවනාව මුලින්ම කරන්නේ හිත සුවපත් කිරීම. හිතටම කියන ඔයාට පුළුවන් සනීප වෙන්න. නිරෝගිකම තමයි හිතේ මූලිකම ස්වභාවය. දවයාගේ මේ මෝඩකම නිසා ඒවා මේ ලෙඩ දාගෙන තියෙනවා. වෙන කිසි කෙනෙක් නිසා නොවේ, අපේ මෝඩකම නිසා අපි දුක් විඳිනවා. එම නිසා විමසල බලලා කටයුතු කරන්න, විමසා බලා තීරණ ගන්න, ගත්ත තීරණ සිහිනුවණින් ක්‍රියාත්මක කරන්න. මනස මොන හේතුවකට හෝ අද නිකන් කුණු බාල්දියක තත්ත්වයට වැටලා තියෙනවා. කසල බඳුනක තත්ත්වයට. තවන්ගේ අනුන්ගේ සියලුම කුණු එකතු කරන භාජනයක් බවට මනස පත් කරගෙන එකතු කරගන්නෙම කුණු එකතු කරගන්නෙම කසල එකතු කරගන්නෙම අඩුපාඩු තමන්ගේ අඩුපාඩු අනුන්ගේ අඩුපාඩු අතන අඩුපාඩු මෙතන අඩුපාඩු අතන වැරදි මෙතන වැරදි මේවමයි මතකේ තබා ගන්නෙත් නැවත නැවත ස්මරණය කරන්නේ කතා කරන්නේ දැන් එහෙම කරන කෙනෙක්ගේ මනස කසල බඳුනක් වගේ ජරා කුණු මේවා එකතු කරගෙන ඉතින් මේවා ඇතුලේ පැහැෙනවා කුණු වෙනවා ඉතින් කුණුණු මනස මනස ස්වභාවයෙන්ම කුණු වෙලා නැහැ බොහොම ප්‍රභාස්වරයි බොහොම දීප්තිමත් නමුත් මේ අපේ මෝඩ කල්පනාවන් නිසා අද මනස කුණු කසල එකතු කරන කුණු වලක් බවට පත් කරගෙන මනස කුණු වෙනවා දැන් මේ කිසි දෙයක සැපක් නැහැ නේ ඔය වැරදි අඩුපාඩුකම් දුර්වලකම් ප්‍රශ්න මේවා අපි එකතු කරා කියලා තමන්ගේ හැරි අනුන්ගේ හැරි මේවා අපි එකතු කරගෙන මතක තියාගෙන නැවත නැවත මතක් කරමින් දිනපොත්වලක් ලියමින් එනේ නැත් එක්කත් කතා කරමින් දෙහිටියා කියලා ලැබෙන ප්‍රයෝජනයක් නැන්නේ සමහරට බොහොම සතුටක් ලබන්න පුළුවන් හරි අත්තරදී මේ අත්තරදී කියලා නම් ඒක සැබෑ සතුටක් නොවේ ලෙඩ වෙනවා මේ රෝගී මනසක් අපිමයි මේ ලෙඩ කරගන්නේ කුණු කසලත් එක්ක ජීවත් වෙන්න ගියාම ලෙඩ වෙනවනේ බාහිර කුණු කසලත් එක්ක ජීවත් වෙන්න ගියාම කය ලෙඩ වෙනවා ඒතර මානසික කසලත් සමග ජීවත් වෙන කොට මනස ලෙඩ වෙනවා එිනොට ලස්සන දකින්න පුරුදු වෙන්න හොඳ දකින්න ඒක පුහුණු වෙන්න ඕනේ. ඒක නිකන් වෙන්නේ නැහැ. අපි පුහුණු කරන්න ඕනේ. නිවැරදි දේ ගැන කතා කරන්න, වැරදි ගැන කතා කරන්න පුළුවන්. සංසාරෙම වැරද්දන්නේ. ඒ නිසා මේ බැලු බැලු අත වැරදි තමයි වැඩිපුර දකින්න තියෙන්නේ. ඒක පුදුමෙන්න දෙයක් නෙවෙයි. හැබැයි අතර එක හොඳක් හරි තියෙනවා නම් ඒක දකින්න. ඒ හොඳ highlight කරන්න. ඒ ගැන හිතන්න. අගේ කරන්න. ප්‍රසාදය පෙන්වන්න. දැන් මනසත් ප්‍රසාදයකපත් වෙනවා. මනසත් පැහැදෙනවා. ඒ බුද්ධානුස්සති භාවනාවෙන්, මෙත්තානුස්සති මෛත්‍රී භාවනාවෙන්, ධම්මානුස්සතියෙන් සංඝානුස්සතියෙන් දේවතානුස්සතියෙන් චාගානුස්සතියෙන් මේ ඔය ඔය භාවනාවලින් කරන්නේ ඒ තමයි. කොපමණ අගේ කරන්න දේවල් කියන හොයාගෙන යන්න ඕනේ නිකන් ලැබෙන්නේ. දැන් අරවත් හොයාගෙන තමයි යන්නේ. එතන ඒ සෙනීම් දෙකක් තිබෙනවා. ඒ උරුමියෙක් වගේ ගත්තොත් ඒ උරුමියක් හොයනවනේ බිම හාරහාර යත්හාරන එතකොට ඒ හාරලා හාරලා හොයන්නේ පණුව ඒ මුතුමැණික් නොවේ මැණික් නෙවෙයි රත්තරන් නෙවෙයි ඒවා නෙවෙයි ඒ වගේම ඕනනම් කෙනෙකුට හාරලා මැණික් හොයාගන්නත් පුළුවන්. එයා හොයන්නේ පණුව නෙවෙයි මැණික්. ඒතර අපි කවුද වෙන්නේ කියන එක බලන්න මේ හොයන එකෙන්. අර යගෙන මෙයා ගැන හොයන එකෙන් අපි කවුද වෙන්නේ? කොයි කෙනෙක් කොමන වගේ කෙනෙක්ද වෙන්නේ? මැණික් හොයන කෙනෙක්ද? එහෙම නැත්නම් අර කුරුමියෙක් වගේ හාර හාරේ හාරතු හාර පොහාගෙන යන දැන දැන ජරාව ඒව අනුභව කරන කෙනෙක්ට භාවනා කරන කෙනෙක් කියන්නේ මේ මේ වටිනා දේවල් හොයාගෙන යන කෙනෙක්.
අවශ්‍යයි බුද්ධි අපිට කියලා දීපු කතන්දරයේදී මාත් තේරුම් ගියා තමයි අපි ටික දිහා බලන් ඉඳියාම ඉස්සෙල්ලාම ආව දැක්කා. ඊට පස්සේ දිහා ගොඩක් කියලා බලන් ඉඳියා ගොඩක් සාන්තුණා දෙදේ පස්සෙ දැක්කේ. අද භාවනා කරනකොට ගොඩක් කියලා වද හිත සාන්තුණාට පස්සේ අපිට තේරෙනවා ගොඩක් කියලා සිතුවිලි එන විදිහයි ඒවෙන් කිත දුන්නේ විදිය ඇසිත විලෝණයෙන් අපි තේරෙන මගේ ජීවිත ස්වභාවය මොකක්ද කියලා. ඒ වගේම මේ ආසන්නයේ ජීවිතයෙන් සිතුවිලි හිතේ ස්වභාවය. ඊට පස්සේ මේ සිතුවිලි ඇතුළේ කොහොමද කියලා අපි බල බල ඉන්නකොට එමෙත්තා මේ කියනකොට අපිට ගොඩක් කලාවට තේරෙනවා මේ මේ හිතෙන් අදාගත්තේ කොහොමද කියන එක. එකමත් හයිඩ්නම් කියන දෙයින් නෑ වචන වලින්. ඒත් අයියක් මෙහෙම සිතුවේ දෙන්නේ කියලා. හැබැයි ඒ සිතුවේ වලින් අයින් වෙන්න පුළුවන් කමාරි.
සිතුවේ වලින් අයින් වෙන්න අවශ්‍ය නෑ. මේ සිතුවේ කොහොමත් ඇවිල්ලා යනවා. ඒවා අයින් වෙනවා කොහොම. තියෙන්නේ නෑ. කොහොමත් එන හැම සිතුවිල්ලක්ම ටික වෙලාවක් තිබිලා යනවා. හිතර අපි මේ සිතුවිලි වලින් නොවේ අයින් වෙන්න ඕනේ. මේ ධර්මතාවයෙන් අයින් වෙන්න. කියන්නේ එන සිතුවිල්ල ගැන කොයි විදිහට හිතුවොත්ද නොතිබෙන තරහක් ඇති වෙන්නේ. දැන්ට තරහක් නැහැ. හැබැයි ඉතින් මේ ඇහෙන දෙයක් ගැන, පේන දෙයක් ගැන, එකට දැනෙන දෙයක් ගැන, නැතිනම් මතක් වෙන දෙයක් ගැන හිතන තරහ ගන්න පුළුවන්. ඒකට ඒ තරහයි කර්තාම අපි හිතන මේ ඇහිච්ච දේ මාව තරහ ගැස්සේ කියලා. හැබැයි ඇහුණු දේ නෙවෙයි. ඒ ඇහුණු දේ ගැන අපි සිතුව ආකාරය. ඒතර මේ ආකාර අඳුනා ගන්න. තරහ එන්නේ මොන විදියට හිතුවොත්ද? ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මොන විදියට හිතුවොත්? අහංකාරය එන්නේ කොයි විදියේ චින්තනයකට එකතු වුණොත්? මේ තමයි ධර්මතා කියන්නේ. ඇත්තට මේ ධර්මතා හඳුනාගන්න. සිතවිලිම නෙවෙයි මේ රටා මේ විය නැහැටි, ගොත නැහැටි. මේ අහස් දැන් අහස් වෙඩි ලියහදන්නේ එක එක. ඒක කොටලා 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 දන්නවද මොකද්ද මේ අහසේ මැවෙන රටාව කියලා? ඒ රටාව එන විදිහට තමයි අහස් වෙඩිල්ල කොටන්නේ. එතර වෙන රටාවක් නැවෙන්නේ අහසේ කොටපු රටාවම තමයි පුපුරලා ගියාම නැවෙන්නේ. මේක තමයි ධර්මතාවය. ඒක අහසේ ධර්මතාවයවත් ඒ වෙඩි බෙහෙත්වල ධර්මතාවයවත් නෙවෙයි. ඒ කෙටු ඒ කෙටිල්ලේ ධර්මතාවය. ඒක තමයි කෙටිීමේ රටාව. මේ වගේ මේ අද්දකීම් අල්ලගෙන අපි ඒ අද්දකීම් කොටන විදිහක් තියෙනවා. ඒ කොටලා 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 ඒ කටාවට ඊට පස්සේ ඒක පුපුරලා ගියාම ඒ කෙටුව විදිහට තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. තරහ එනවා නම් තරහ එන්නේ, දුක ඇති වෙනවා නම් දුක එන්නේ, අඬනවා නම් අඬන්නේ, බය වෙනවා නම් බය වෙන්නේ, සතුට වෙනවා නම් සතුට වෙන්නේ, කරුණාවන්ත වෙනවා නම් කරුණාවන්ත වෙන්නේ, ඔක්කොම වෙන්නේ අර ධර්මතාවයේ කිසියම් ධර්මතාවයක් අනුගමනය කළ නිසා. අපිට මේ ධර්මතාවය අපි දකින්න ඕනේ. අත්තරින්නත් ඕනේ ධර්මතා. මේ ඒ පාරේ ගියොත් එතෙන්ට තමයි යන්නේ. මේ එතෙන්ට යන්න ඕන නම් ඒ පාරේ යන්න, එතෙන්ට යන්න නොයන්න ඕන නම් ඒ පාරේ නොයන්න.
මේ ප්‍රශ්නෙට අදාළවස මම අපි උත්පත්තියත් එක්ක අපිට සම්මුතිය විසින් යම් ජීවන දැක්මක් දෙනවා. ඒත් එක්ක අපි ඒ තුළ ජීවත් වෙමින් උන්නති කාමයක් ඇති කරගන්න ambition. එහෙම නේද අපි කෙටිම කරන්නේ ambition එකත් එක්ක නේද?
දැන් ඒ කාරණය එහෙම මත පිටින් කතා කරන්නත් පුළුවන් ටිකක් ප්‍රායෝගිකව ලියලා තව එහාට කතා කරන්නත් පුළුවන් එකක් තමයි උපදින්නෙම කාමයක් එක්ක ඒ කාමේ නැත්තම් උපදින්නේ නැහැ විශේෂයෙන් මේ ලෝකෙ උපදින්නේ නැහැ මේ කාම තණ්හාව නැත්තම් ඒ උපදින්නෙම උන්නති කාමයක් එක්ක අදර බලාපොරොත්තු වෙන්න බෑ කිසිම කෙනෙක්ගෙන් මේ වීත කාම හැසිරීමක් එහෙම කෙනෙක් උපදින්නේ නැහැ කාමී සහිතවමයි උපදින්නේ මේ කාමයේ තනියම උපදින්නේ නැහැ නේ අනිත් ඔක්කොමත් එක්ක යා පොදි බැඳගෙන තමයි ඉන්නේ ඊළඟට ඒ උන්නති කාමයට තමයි නැත්නම් ඒ කාම තණ්හාවට තමයි මේ සම්මුති ලෝකයේ පෝර දාන්නේ අතෙන්ට යන්න මෙතෙන්ට යන්න රක ගන්න මේක අදා ගන්න මේක බලන්න කියමින් මේ සම්මුති ලෝකය මේ සමස්ත සමාජයෙන් පෝර දාන්නේ ඒ උත්පත්තියෙන් ගෙනව කාම තණ්හාවට සහ භව තණ්හාවට භව කියන්නේ මං අර වගේ කෙනෙක් වෙන්න ඕනේ මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ අහවල් තැනට යන්න ඕනේ ඒ ආදි වශයෙන් එතකොට මේ දෙකටම පෝර දාන එම නිසායි කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් බොහොම වටින්නේ සහ දුර්ලභ එහෙම බොහොම කලාතුරකින් තමයි කෙනෙක් කියන්නේ ඔය සරලත්වය හොඳයි අඩු ආසාව තියෙන එක හොඳයි ලද දෙයින් සතුටු වෙන එක හොඳයි දෙහිම මේ අවංකවම කෙනෙක් කියන්නේ බොහොම කලාතුරකින් දැන් කෙනෙක් එහෙම අපිට කිව්වත් අපි හිතනවා මෙයා ඊර්ෂ්‍යාවට මේ කියන්නේ මන් දියුණු වෙනවට කැමති නැතුව මීට වැඩිය හොඳ තැනකට යනවට අකමැතිව තමා මේ කියන්නේ කියලා. සමහරට එහෙමත් කියනවා ඇති. නමුත් අර වැඩි පිරිසක් කැමර දෙන්නේ උල්පන්දන් දෙන්නේ අසහනයේ ගිනි අවුලවන්නේ. ඒ නිසා මේ ඒ පැත්තමයි ඇවිදෙන්නේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රේයක තියෙන සම්පතේක තමයි ඒක මේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ ආශ්‍රය මේ පුරුපුරා නැගෙන කාම තණ්හා ගින්නට වතුර වෙනවා ජලය වෙනවා සීතල වතුර කිසියම් මට්ටමකට අඩු වෙනවා නමුත් අපි හැමදාම කතා කරන්නේ හමුන ගැහෙන්නේ කියවන්නේ බලන්නේ අර මදි 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 තවෝනේ තවෝනේ කියන ඒ මන්ත්‍රයේම ජප කරන අය නම් ඒ පොත්ම නම් මේ ලේසියෙන් ගොඩ එන්න බෑ අවසාන වශයෙන් බලන්න මේ දැන් සියල්ලම හොත් සියල්ලම අත්පත් කර ගැනීමෙන් රණ්ඩු වෙමින් තරඟ කරමින් අනික් කෙනා වට්ටෝමින් පරදෝමින් මේ දුවන දිවිල්ලේ අවසානම ඉලක්කයේ සතුටනේ සතුට එහෙනම් බලන්න තියෙන්නේ ඒ සතුට තියෙනවද මේ දුවන දෙවිල්ලේ කොපමණ සතුටක් අත්පත් කරගෙන තියෙනවද දැන් සතුටින්ද ඉන්නේ පටන් ගත්ත තැන මේ ගමන යන්න පටන් ගත්ත දවසක් තියෙනනේ හිටිය තැනක් එදාට වැඩිය අද ඉන්නේ සතුටින්ද නැත්නම් තවමත් සතුට මිරිගුවක් වගේ ඈතින් පේනවද ඒ ඈතින් පේන මිරිගුවක්ද සතුට කියන්නේ නැතිනම් වර්තමාන අත්දැකීමක් බලන්න හරි පාරේ නම් ඉන්නේ ඒ සතුටින් ඉන්න කෙනෙක් කල්‍යාණ මිත්‍රාංශයක් නැත්තම් තමාතුලින්ම විමසා බැලීමකුත් නැත්තම් මේ දෙකෙන් එකක්වත් නැත්තම් ඉතින් ගොඩේමක් නැහැ. අර නපුරු හීනේ නැවත නැවතත් දකින්න. එක්කෝ කවුරු හරි ඉන්න ඕනේ ඇහැරවන්න අපිව. එහෙම නැත්තම් අපිම මේ සායෙන් ඇහැරෙන්න ඕනේ. මේ දෙකම නැත්තම් කවුරුවත් ඇහැරවන්නෙත් නැත්තම් අපිට ඇහැරෙන්න ඕනෙත් නැත්තම් මේ අසීය නැමැති නින්දේ දුක නැමැති හීනේ දකිමින් ඉන්න හැමදේම. අතෘප්තිය කියන හීනේ බල බල ඉන්න. බලන්න පටන් ගන්න සතුට කියන හීනේ. නමුත් ඒ හීනේ ඉවර දැකලා ඉවර වෙන්නේ නැහැ. සතුටින් හීනයක් බලලා සතුටින් මේ හීනේ ඉවර වෙච්ච කෙනෙක් නැහැ. ඒතර ආසීය නැමැති නිින්ද හැමදේම අපිට පෙන්වන්නේ මදි කියන හීනේ, අතෘප්තිය කියන හීනේ. යාළුව තුන්දෙනෙක් දවසක් කතා කරමින් සිටින විට එක්කෙනෙක් අහලා තියෙනවා මේ අපි මේ කාරණේ ගැන කතා කරමුද මේ අපි දැක්කොත් එහෙම මේ දසලක්ෂයක තෑග්ගක් ලැබෙන හීනයක් අපි හීනෙන් දකිනවා දසලක්ෂයක් ලැබෙනවා මොකද කරන්නේ? එතන එහෙම කිව්වහම ඒ අනිත් දෙන කියන ඔබම කියන්නේ ඔබනේ දැන් ওই හීන ගැන කිව්වේ ඉස්සෙල්ලා ඔබ පටන් ගන්න. එතන එයා කිව්වා මම කාර් එකක් ගන්නවා. මොකද මට හරි කැමැති ඇවිදින්න. රට බලන්න. ඒ නිසා මම වාහනයක් ගන්නවා. දෙවෙනි එකනා දැන් ඔයා කියන්නේ. මට එහෙම හීනයක් පේනවනම් මං හීනෙකින් හරි දැක්කොත් දසලක්ෂයක් මට ලැබෙනවා මං කරන්නේ ගයක් හදාගන්නවා මොකද මං ඉන්නේ කුලියට ගේක මගේ එන තැනක ජීවත් වෙන තමයි මගේ හීන හොඳයි තුමිනෙක් නෑ එහෙම එයා කිව්වා මං තව ටිකක් නිදියා ගන්න මොකද මට දසලක්ෂය මදි මට මදි දෙක එකපාරක් ලක්ෂ 10ක් හම්බ වෙනවා දැක්කනම් තව කියන්න ගියාගත්තා.
අවුතරයි අපි මේ සමාජයේ ජීවිතවල පරිසරයේ වෙන ගැටුම් නැත්නම් වෙන ක්‍රියාකාරකම් වල දෙක ඊට පස්සේ අපිට ගොඩක් වෙලාවට බාන කන්න බලන තැතෙන්නේ කෙනින්නේ ලාවට සිටුවේ ඇති වෙන්නේ ඒ ක්‍රියාකාරකම් මත. ඉතින් අමාරයට සමාජයේ එක එක විදිහයි ඒක ගැටෙනවා. ගැටෙනවා කියන්නේ ක්‍රියාකාරකම් කියන එක එක විදිහයි. ඉතින් සමාජයට ගොඩක් වෙලාවට අර එහෙම නැත්නම් කුවක දෙපිට කාට්ටු එහෙම නැත්නම් මාකල අවස්ථාවෙන් තව කෙනෙකුට අපිට යුක්ත කරන ඉනාවෙන්න බලන කටියත් එක්කත් එක තමයි කියලා උපකාරකණය කටියත් එක්ක. ඉතින් අපි කව වෙන කටියත් එක්ක හිටියම අපේ සිතුවිලි ගොඩක් වෙලාවට ඒ හැඟීම් එක්ක ගැටෙන හැටි ඒ හැඟීම් පැත්තට යන සිතුවිලි තමයි අපිට ඊටපස්සේ ඇති වෙන්නේ. ඉතින් අපි ඒ සමාජයේ සාමාන්‍ය සමාජයේ ගිහිල්ල ගොඩක් වෙලා ඉන්නකොට මට ගොඩක් බය වෙනවා මොනවද මේ හිතන්නේ යන්නේ කියලා. ඒගොල්ලන්ගේ ඒ ලෝකෙක ජීවත් වෙන්නේ. ඉතින් අපිට මේ සමාජයේ සාමාන්‍ය විදියට ගැටි ගැටි මේ ගමන යන්න බාධාවක් නෙවෙයි. මොකද ඒ වගේ සිතුවිලි තියෙනවා ඒක අපිට හිතන්නේ මොකද මේවල කරන කෝක මේවා ඒ දේවල් ගැන. තව කෙනෙක් කියලා අපිට කියන අත මට මෙහෙම දෙයක් වුණා. මෙහෙම දැක්ක මට කොහොමද කරන්නේ මට කවුද දැන් උදව් වෙන්නේ මේ විදියට මේ මාස්ටර් කරලා එතකොට ඒ වගේ සමාජයක ගැටෙනකොට අපිට මේ ගමන යන්න පුළුවන්ද එහෙම නැත්නම් අපි මේ සමාජයෙන් ඈත් වෙලා වෙනින් තැන් තියෙනවා තව සමාජයේ අධ්‍ය මේ වගේ තැන කියලා භාවනා කරනකොට අපිට ඒ වගේ ගැටීම් තියෙන අය දකින්න හම්බෙන්නේ නැහැ ඒක අධ්‍යක්ෂකම හම්බෙන්නේ. එතකොට අපිට අර හිත විනිපැත්තකට යන අර සමාජයේ ඉන්නකොට හිත යන්නේ අර පැත්තට කොච්චර කියන්නේ අපි ගැටෙන්නේ නැහැ නෙවෙයි ඒ විදිහෙන් තමයි බලන්නේ. මේ ගමනට බාධා වන්නේ දෙන්න ගැටලෙක
ගැටීම බාධාවක් අනිවාර්යයෙන්ම ගැටීම බාධාවක්. අන්න තියන්නේ අපි අපෙම අපි ගැටෙන්නේ සමාජයේ වරදක් නිසාද නැතිනම් මේ වෙන හේතුවක් නිසාද? يعني සමාජයේ ගැටෙන සුළු නිසාද අපි ගැටෙන්නේ? සමාජයේ වැරදි නිසාද අපි ගැටෙන්නේ?
සමයෙන් තමයි කියන්නේ. ඇත්ත මේක මම දැක්කේ මේ වෙද්දී. අර මට වාඩි වුණාම සිතුවිලි එන්නේ අර කලින් ලැබිච්ච අත්දැකීම. තව තැනකින් වාඩි වුණාම සිතුවිලි ඒ තව වෙනස් සිතුවිලි. අනේ මම ගැටනා කිව්වේ ඒක කියන්නේ. ඇත්ත ඒ සත්‍යෙකින් මැදිහත් වෙන එක තියෙනවා.
ඔව්. මේක අනිවාර්යෙන් එහෙම නෙවෙන්නේ. ඉතින් සිතුවිලි කියන්නේ අතීතයෙන් එවනලිනේ. අතීතයෙන් වැටෙන හැවනලි වලට තමයි සිතුවිලි කියන්නේ. ඉතින් ඒ වාඩි වුණාම එන්නේ ඒ අතීත අත්දැකීමේ සමීපයේම සිද්ධ වෙච්ච දේවල්, යවට පරිසරයේ වුණු දේවල් වැඩිපුර එනවා. වෙන ඈතින් එන්නත් පුළුවන්. නමුත් වැඩිපුර එන්නේ වර්තමාන ඒ ආසන්නයේම ලැබුණු අත්දැකීම් පිළිබඳ මතකය. එතකොට ගැටෙන හැම විටම විවේචනය කරන ගහගන්න යන එහෙම අනුන් වැහිලා දකින ඊර්ෂ්‍යාවෙන් තා ආත්මార్థකාමී එහෙම අත්දැකීම් බහුල තැනක ඉඳලා වාඩි වුණාම ඒ අත්දැකීම් තමයි මතක් වෙන්නේ. හැබැයි පැහැදිලිව තේරුම් ගන්න ඒ ආත්මార్థකාමීත්වයේ නොවේ හිතට එන්නේ ඒ පිළිබඳ සිතිවිල්ල මතකයක් නෙන්නේ. කෝපකම නෙවෙයි හිතට එන්නේ. ඒ කෝපකම පිළිබඳ තමන්ගේ හෝ අනුන්ගේ හෝ කෝපකම් පිළිබඳ ලැබුණු අත්දැකීමක මතකයක් නෙන්නේ. ඊර්ෂ්‍යාව නෙවෙයි මේ හිතට එන්නේ. ඊර්ෂ්‍යාකාරී සිදුවීමක් පිළිබඳ ඒ සිද්ධිය ෆොටෝ එකක් ගත්තා නම් ඒ ෆොටෝ එක තමයි මේ පේන්නේ දැන්. ඒ ෆොටෝ එකේ ඊර්ෂ්‍යාව නෑ. එතන මේක පැහැදිලි වෙන කරගන්න මේ කිසිම සිතිවිල්ලක නරකක් නැහැ නපුරක් නැහැ සිතිවිලි වල. ඒ වගේම ඉන්නේ බොහොම සාමකාමී පරිසරක නම් ඕනෝන්ට ගරු කරන ඕනෝන්ට හිත දෙන ඕනෝන්ට හිස නමන නිහතමානී එහෙම පරිසරක නැහැ. ඉතින් ඒ අත්දැකීම් තමයි මතක් වෙන්නේ. හැබැයි ඒ මතක් වෙන්නේ නිහතමානීකම නොවේ. නිහතමානීකම් පිළිබඳ ලැබුණු අත්දැකීමක ස්මරණය මතකයක් පමණයි. එනිසා ඒ සිතිවිලි වල ඇති හොඳකුත් නැහැ. අර සිතිවිලි වල ඇති නරකකුත් නැහැ. මේ සිතිවිලි වල හොඳ නරකක් නැහැ. තියෙන්න බෑ සිතිවිල්ල හොඳක් හෝ නරකක්. ඒක මතකයක් පමණයි. මේ පළවෙනි කාරණේ නිසා මොන සිතිවිල්ලාවක් කමක් නැහැ. හැබැයි මේ සිතිවිල්ලත් මේ ෆොටෝ එකට අපි ආරූඪ වෙලා ආවේශ වෙලා මේ සිදුවීම එදා වෙනකොට ඇතිවුණු හැඟීම අපි නැවත ඒක දැන් සොහනක් නේ. අතීතය කියන්නේ සුසානයක්. ඒක මිය ගිහිල්ලා. හැබැයි මේ මිය ගියන්ට අපි ආය පණ දීලා ඒ අය නැතිවලා ගන්නවා. එයා මිය ගිය අතීතයට අපි පණ දෙනවා. ඒ මృత ශරීර නැකිට්ටවල ගන්න. දැන් එහෙම කරන්නේ අපි ඒක අතීතේ හරි ඒ අනිත්‍යයේ හරි වරදක් නෙවෙයි. මේක සිතිවිල්ලක් බව අවබෝධ කරනව ගැනීම නිසා අප කරන්නේ ඒවට පණ දෙනවා. අපි ප්‍රාණ වායුව පිඹින්නේ. අපි ඔක්සිජන් දෙන්නේ. එහෙම එහෙම කළා මේක පණ ගන්න. එතකොට අන්න ආයේ තරහ එනවා. අපිට ඒ තරහ එනවා. ඉදා අපිට තරහ වෙන්නේ අනිත් කෙනා තරහින් එයාට වෙච්ච සිද්ධියක් ගැන කිව්ව. දැන් හැබැයි ඒක මතක් කරලා අපි තරහ ගන්නවා. එතන මේක අලුත් තරහක්. ඒ පුත්කලයට සම්බන්ධ තරහක් නොවේ. එයා අපිට දීපු තරහකුත් නොවේ. මේක වර්තමාන වශයෙන් අපි අසීයෙන් කල්පනා කිරීම නිසා ඇති කරගන්න එක. ඒතර මේ කාරණා ටික තේරුම් බේරුම් කරගන්න පුළුවන් නම් අපිට මේ වෙලාවේ පරිසරයේ ලොකු බලපෑමක් නැහැ. ඒ අපි දන්නවා මේ පරිසරයේ ඉන්නකොට එහෙම තමයි. දැන් මෙතන එන්නකොට අපිට මතක් වෙන්නේ ඇහුණු දේවල් ආශ්‍රයෙන් මතක් වෙන්නේ කුරුල්ලෝ මතක් වෙනවා. තමයි ත්‍රිවිල එකක් මතක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන ඒවා මතක් වෙන්න බෑ මෙහෙදී ශබ්ද පිළිබඳ. හැබැයි අපි නාගරික නම් එතනදී අපිට මතක් වෙන්න පුළුවන් බස් යන ඒවා, වාහන නලා හඬවල්. තව බොහෝ ශබ්ද ඇහෙන්න පුළුවන්. මතක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි සාමාන්‍යදී. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ පරිසරයට අදාළ සිතිවිලි එනවා කියන එක. දැන් මේ තමයි ලංකාවේ මේ සිතිවිලි අයිති අපිට නොවේ පරිසරයට. අපි මෝඩකමට මේ අපේ සිතිවිලි මගේ සිතිවිලි කියලා. මට හිතෙනවා කියලා ඇත්තට මේ සිතිවිල්ල අපිට අයිති දෙයක් නෙමෙයි. පරිසරයේ තියෙන දේවල් හරියට හුස්ම වගේ. දැන් මේ හුස්ම අපි ගත්තට අපිට අයිති නෑනේ. මේ පරිසරයේ තියෙන දේක් අපි මේ මොහොතකට අභ්‍යන්තරගත කරගන්නවා. ආපෝ පරිසරයට දෙනවා. අපේ කොටසකුත් එක්ක අපි පරිසරයට දෙනවා. ඒතර අපේ නොවන දෙයක්, තව කාගේවත් දෙයක් අපි අතුලට අරගෙන ඊට පස්සේ අපේ ප්‍රතිබුණ දෙයක් කින් කොටසක් අරකට මිශ්‍ර කරලා එළියට දානවා. මේ සිතිවිලි ඒ වගේ මේව යනවා මේ පරිසරයේ. ඉතින් තියෙනවා අපේ ඔළුවට එනවා අනුන්ගේ සිතිවිලි. ආවම මේක අපේ සිතිවිල්ලක් කියලා අපි අල්ලගෙන ඒකට අපි අතිනුත් ටිකක් දාලා තව ටිකක් කරලා මගේ සිතිවිල්ලක් කරලා ආපහු ඒක පරිසරයටම දාහරින. දැන් ධර්ම දෙන්නේ වගේ මම සරල විසඳුමක් නේ. සිතිවිල්ල ප්‍රශ්නයක් නෑ කියන එක දකින්න. හොඳ සිතිවිලි නරක සිතිවිලි කියලා එකක් නෑ. හොඳ හෝ නරක තීරණය වෙන්නේ සිතිවිල්ල උඩ නෙමෙයි. ඒ සිතිවිල්ල ආශ්‍රය කරගෙන අපි හිතන විද්‍යානුව බලාපොරොත්තු වෙන්න වාඩි වෙනකොටම ඒ පරිසරයට අදාළ සිතිවිලි තමයි වැඩිපුර එන්නේ කියන එක. ඒ නෝනම සිතිවිල්ලක් හොඳයි කියලා හිතුණත් නරකයි කියලා හිතුණත් ඒ සිතිවිල්ල අපිටයි තියෙන එක පරිසරයටයි තියෙන එක. ඒක පරිසරයටම දෙන්න. හරියට හුස්ම දෙනවා වගේ ආපහු. නැහැ මා අපි සිතිවිල්ලක් දැකලා ඒ සිතිවිල්ල ඒ හොඳකුත් නැහැ නරකකුත් නැහැ. හොඳ නරක දෙක සිතිවිල්ලේ තියෙන දෙයක් නෙමෙයි. ඒක අපේ අතේ තියෙන දෙයක්. මේ සිතිවිල්ල මට අයිති දෙයක් නෙවෙයි. මට අයිති කරගන්නත් බෑ. ආවගේ මේ අල්ල දෙන්න ඕනි කියලා දැන් මෙහෙම දැක්කොත් නේ ඔය සැහැල්ලුව ලැබෙන්නේ සාමාන්‍ය ජීවිතේ. ඔව් නිකන්ද පුළුවන් පුළුවන්. ඉතින් එහෙම දකින්න එපැයි. ඒ පහසුවෙන් ඉන්න නම් එදේන සිතිවිල්ල ඔය විදියට දකින්න ඕන. ඒතර ඒක ලේසි නෑ. එහෙම දැක්කොත් පහසුයි. හැබැයි දකින්න එක ලේසි නෑ. දකින්න ලොකු වීරියක් ගන්න ඕන. ලොකු සිහියක් ඕනේ එදේන සිතිවිල්ල ඒ විදියට දකින්න. විග්‍රහ කරගන්න. ඒ තමයි මාර්ගය. ඒතර මාර්ගයේ තමයි ඉන්නේ. ඒ මාර්ගයේ ප්‍රතිපලය තමයි පහසුව. හැබැයි පහසුව ලබන්නට නම් අර විදිහට ලොකු වීරියකින්, උත්සාහයකින්, දියුණු සිහියකින්, සංඋපේක්ෂාවකින් එනේන සිටිවිලි විග්‍රහ කරගන්න. ඒ කාර්යයේ හිතන තරම් දෙයිසි නැහැ. මේ කලාතුරකින් හරි එහෙම කරගන්න පුළුවන් වුණාම අන්න කෙනෙකුට දෙන කොච්චර දෙයිසිද? මම මොකටද මෙච්චර වෙලා දුක් විඳින්නේ? මොන මොඩ කමකටද? මෙතන දුකක් නැහැ, දුකක් නැති තැනක අපි දුක් විඳිනවා. ඒ තමයි ඇත්තම ඇත්ත. දුකක් නැති තැනක තමයි දුක් විඳින්නේ. එහෙම දකින්න බැරි වුණොත් අපි දුක් විඳිනවා. මොකද උදාසීන වෙන හැම මොහොතකම වෙන්නේ ආපහු අපි දුක් විඳින්න පටන් ගන්නවා. ඒතර හැම දුකක්ම අපිට කියනවා හැරෙන්න. කම්මැලි වෙලා ඉන්න එපා. කම්මැලිලා හිටියොත් විතරම දුක් විඳින්න වෙන්නේ. අනුන්ගේ සිතිවි වලට තමයි දුක් විඳින්න වෙනවා. එනිසා අවදි වෙන්න. සිහිය ඇති කරගන්න. වීරියෙන් සිතිවිලි දකින්න. සිතිවිල්ල දැක්කොත් දුකක් නැහැ.
සවිගතුමනි ආනාපාන භාවනාවේදී උස්ම සිවුම් වෙලා අධිනියන තත්ත්වයට පත් වුණාට පස්සේ අය දැනෙනවා ශරීරයේ තියෙන බව. උස්ම එනවද නැද්ද කියන එක දැනෙන්නේ නැහැ සමහර හිතුත් ඔන්න සිතුවිල්ලක් වශයෙන් ගත්තොත් දැනෙන්න ගන්නවා. ඉබස්තෙන් අර මම මේ සිතුවිල්ලත් එක්ක ලාභ නිසා මම කතා කරගෙන යන ඒ විලාවට යම් අවස්ථාවල දැන් ශබ්ද කියලා ඇහෙන්න ගන්නවා. නමුත් ඒකට උපාදාන වෙලා එකතු වෙලා යන ගතියක් ඉන්නේ නැහැ. මේක කොහොමද තව දීර්ඝව කරගෙන යන්න කියන එක ගැන පොඩිසක් ගන්නවා. මේ ඉන්නේ හඳතාවේ තුල දීර්ඝව රැඳී ඉන්නවද? දෙයින් යාර කොහොමද යන්නේ කියලා උදේ දේශනා විදිහට සදාන් වුණේ හින්දා මම ප්‍රශ්න කරලා හෙව්වේ.
ඒ සදාන් වුණු ටික නදි නේද?
දැන් භාවනාව කරගෙන යනකොට
ඔව්
දීර්ඝව බොහෝ කාලයක් හුරු කරගෙන හුරු කරගෙන ඇවිල්ලා තමයි ඔය වගේ අත්දැකීමකට ලැබුණේ. සියුම් වශයෙන් සියුම් වෙලා උස්ම දැනීම නොදෙනී යන ප්‍රමාණයට වෙනවා. උස්ම වැටෙනවද නැද්ද කියන නොදෙනී ප්‍රමාණයටම දැන් කය පවතිනවද කොහොමද කියලා දැනෙන්නේ ප්‍රමාණයටම සීන් වෙලා යනවා වගේ තේරෙන්නේ. එතකොට දැනෙන්නේ නැහැ උස්ම දැන් රැඳෙනවද නැද්ද කියන එක. හැබැයි පරිසරය ඇහෙන ශබ්ද හිමනම් ශබ්ද ඇහෙනවා. එතකොට ඒ ශබ්දත් එක්ක එකතු වෙලා යන්නේ නැහැ. එතන රැඳී තියෙනවා නිකන් එහෙමම. ඒකයි මේ ඒක තව කොහොමද පුහුණ කරන්නේ කියන එක වෙන කොයාකාරයෙන්ද කරුත්ටි ලාකද කියන එක.
ඔව් දැන් එහෙම දෙපඳු සියුම් සිහියක් එබඳු සියුම් අවධානය දීර්ඝකාලීන භාවනාමය පුහුණුවකේ ප්‍රතිඵලයක් තමයි. ඉවසීමෙන් බොහෝම ඉවසීමෙන් කාලය හොයාගෙන දුකසේ දුෂ්කරව ඒ කැපකිරීමේ ප්‍රතිඵලයකින් තමයි එබඳු සියුම් සිහි කල්පනාව ඇති වෙන්නේ. අනායාසයෙන් නොවේ. ඒ ගැන සතුටු වෙන්න, පුහුණුව ගැන සතුටු වෙන්න. දැන් හුස්ම එක පැත්තකින් දැන් මුලින් එක පැත්තකින් මුලින්ම ගත්තහම මේ ශරීරය තමයි හුස්ම ගන්නෙ. ශරීරයෙන් හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා, ඒ හුස්ම අරගෙන කරන්න තියෙන දේවල් ටික ශරීරයෙන් කරන්නේ. එම නිසා කායිකයි. එතන භාවනා කරන්නේ මේ කායික වූ හුස්ම ගැන. කායික වූ ආස්වාසය, කායික වූ ප්‍රස්වාසය ගැන. එතන කායික ආස්වාස ප්‍රස්වාස දෙක මේ ගොරෝසුයි. ඒක දැනෙනවා. ගොරෝසුයි කියන්නේ ඒක දැනෙනවා, අතටත් අහුවෙනවා, මෙහෙම ඇඟිල්ල තිබ්බත් දැනෙනවා. නාහේ ළඟ ආස්වාස ප්‍රස්වාස දෙක ස්පර්ශය කායිකව ස්පර්ශ කරන්න පුළුවන්. ඒ කායිකව ස්පර්ශ කළ හැකි ආස්වාසය සහ ප්‍රස්වාසය දැනගනිමින් ඒ ගැන අපි ආනාපාන සති භාවනාවේදී පුහුණු වෙනවා, භාවනා කරනවා. එතකොට මේ භාවනාවේ දිගට යනකොට යනකොට මේ අපි අනවශ්‍ය කල්පනා නැති වෙලා ශරීරයේ තියෙන අනවශ්‍ය කලබල සංසිඳිලා මේ ශරීරය තැන්පත් වෙනවා. ශරීරය සංසිඳෙනවා. මුලින් ඉරියව්ව අමාරුයි, රිදෙනවා, කකියනවා, පුපුරු ගන්නවා, වතුර දිබහ එනවා, වැසිකිලි යන්න හිතෙනවා, බඩගිනි එනවා, නැගිටින්න. හැබැයි එක තැනකට ආවහම මේ සියල්ලට මුහුණ දෙමින් පුහුණුව දිකට ගෙනිච්චාම ශරීරය මේ කිසිවක් ගැන කරදර නොකරන, මැසිවිලි නොනගෙන, ඉල්ලීම් නොකරන, චෝදනා නොකරන තැනකට එනවා. එයා හරියම සතුටු වෙනවා මේ පුහුණුවෙන්. හුස්ම ඇතිමට. ඇත්තටම ඇති ශරීරයට හුස්ම ඇති කිසියම් කාලයකට, පැයකට, දෙයකට, තුනකට හුස්ම විතරක් තිබ්බනම් ශරීරයට ඇති. අනිත් එකක්වත් ඕනේ නැහැ නිශ්චිත කාලයකට. සදාටම නොවේ. ශරීරයටම තේරෙනවා මට හුස්ම තිබ්බොත් ඇති මේ වෙලාවේ. වෙන මොනවත් ඕනේ නැහැ. ඉතින් ශරීරයේ හරීම ආස්වාදයක් සහ වින්දනයක් ලැබෙනවා මේ සරල ආනාපාන සතියේ. එයා තැන්පත් වෙනවා. එයාගේ උද්ඝෝෂණ, තර්ජන, වර්ජන, ගර්ජන සියල්ලම සංසිඳෙනවා. ඒ සංසිඳීම තුළ හුස්මත් බොහොම සංසිඳිලා ඔබතුමා කියන විදිහට හුස්ම එනවද යනවද හොයාගන්න බැරි තැනකට එනවා. ඒ කියන්නේ ශරීරයට ඒ හුස්ම උනා ලොකුවට ඕන නැති තැනකට එනවා. දෙතනින් එතන තමා මේ එක්තරා විදිහකට මේ නිකන් ඔය ඔය තමාරේව දුවනකොට ඔය රිලේ බැටන් එක අනිත් කෙනාට දෙන තැනක් තියෙන මෙච්චරලා දුවන. ඒ වගේ මේ ශරීරය මේ ආස්වාද ප්‍රසආස කිරීම මනසට බාර දෙනවා එතන. මනසත් මුලින් ඉඳලාම හිටියා මේ දෙන්නම තමයි මේ හුස්ම ගත්තෙ පිටකරේ. හැබැයි වැඩිපුර ඒ කායිකයි. හැබැයි දැන් කාය සංසිඳිලා මොකද වැඩිපුර අපි දුවනවා, පනිනවා, බර උස්සනවා, ඇවිදිනවා, කඳුනගිනවා. එතකොට මේ ශරීරයට තමයි වැඩිපුර හුස්ම ඕනේ. ඒ නිසා එයා තමයි මේකේ වැඩි ප්‍රමාණයක් ඇද්දේ. නමුත් දැන් එයාට ඕන නැති වෙනකොට නැති වෙනකොට නැති වෙනකොට නැති වෙනකොට නොදෙනී කියලා නොදෙනී කියලා නොදෙනී කියලා ඊට පස්සේ මේක මාන මනසට වැඩිපුර බාර දෙන වෙලාවක් එනවා. එතනින් එහාට මේ හුස්ම කියන එක මානසික දෙයක්. මේ නායෙන් තමයි හුස්ම ඇතුල් වෙන්නේ. හැබැයි දැන් නාසය ළඟින් හුස්ම අල්ලා ගන්න අමාරු ඊට පස්සේ. දැන් අල්ලන්න වෙන්නේ නාම ධර්ම වලින්. ස්පර්ශේ, උණුසුමෙන්, සීතලෙන්, බරගතියෙන්, සැහැල්ලුවෙන්, ඒවයින් තමයි දැන් හුස්ම අල්ලන්න වෙන්නේ නාම ධර්ම වලින්. කයි තියෙනවද නැත්ද කියන එක දැනෙන්නේ නැත්නම්, හුස්ම ඇතුල් වෙනව පිට වෙන එක හරියට දැනෙන්නේ නැත්නම්, හරියට කියන්නේ ඒකත් සියුම් නම්, ඒ වෙලාවට ඒ තල්පත් භවටම අවධානයෙන් ඉන්නත් පුළුවන්. ඒ නොදැනෙන ඒ තල්පත් භාවයටම අවධානයෙන් ඉන්න, දැනෙන්නේ නැහැ කියන එකට. ඒතර ඒ දැනෙන්නේ නැහැ කියන්නේ දැනීමක්. ඒ නොදැනීම කියන දැනීම ගැන සිහියෙන් ඉන්න. ඒ සිටීම තුළ අපේ සිහිය සියුම් කරගන්න පුළුවන්. මොකද නොදැනීම කියන දැනීම නොදැනීම දැනෙන්න තරමට සිහිය සියුම් වෙන්න ඕනේ. ඒ නොදැනීම භාවනා අරමුණක් විදිහට අරගෙන භාවනා කරනකොට අපේ සිහි කල්පනාව ඉතාම සියුම් වෙනවා. ඒ සියුම් වෙනකොට අන්න මානසික ආස්වාසය, මානසික ප්‍රස්වාසය දැනෙන්න පටන් ගන්නවා. දැන් මනස මුල් වෙලා කරන ආස්වාසය, මනස මුල් වෙලා කරන ප්‍රස්වාසය. ඒ දැනෙනකොට ආපහු අපිට ආනාපාන සතිය එතනින් එහාට යන්න පුළුවන්. මේක ආස්වාසය, මේක ප්‍රස්වාසය. මේ ආස්වාසයේදී මනස කොහොමද? මේ ප්‍රස්වාසයේදී මනස කොහොමද? මනස සිත මේ ආස්වාසේදී පුළුවන් ද දකින්න මේ ප්‍රස්වාසේදී හිත දකින්න පුළුවන් ද හිතේ මොනවද වෙන්නේ මොනවද තියෙන ඕනෑකම එපාකම් මොනවද පුළුවන් ද මේ ප්‍රස්වාසේදී මානසික ඕනෑකම් අත්හැරලා ගන්න පස්සම් බයං චිත්ත සංඛාරං මුලින් අතරි කාය සංඛාර දැන් අතරිනවා චිත්ත සංඛාර පස්සම් බයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමි තිසික්ඛති පස්ස සිස්සාමි තිසික්ඛති එතරේ මානසික පැත්තෙන් අතරින් පටන් ගන්නවා මානසික ආස්වාසයේ විත් මානසික ප්‍රස්වාසයේ මනස තැන්පත් කරගන්න ඊළඟට ඕනෙපාකම් නැති මනස දකින්න නිකම්ම හිත කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ හිත දැන් එයාට හුස්මවත් ඕනේ නැහැ කියලා කියන ඕනේ නැහැ නෙමෙයි නවත් හුස්ම ආවත් ආවාවි ගියොත් ගියාවි කියන දේ ඒතරේ නිකම්ම හිත විතරයි අර ඕනෙපාකම් නැති හිත චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමි තිසික්කති හිත විතරක් අත්දකින්නවා එතනදී දැන් ශරීරේ මොනවත් ඉල්ලන්නේ නැහැ කොහොමත් ඊට කලින්ම දැන් මනස ඉල්ලලා හිටියද ඒ මනසත් දැන් ඉල්ලන්නේ නැති තැනකට එලයට මේ ඉන්න තැන බොහොම හොඳයි කියලා හිත ඒ අත්දැකීම බොහොම මනරම් වෙන්න පුළුවන් බොහොම ආස්වාදනීය වෙන්න පුළුවන් ඒ නිසා මේ අත්දැකීම කෙරෙහි කිසියම් රාගයක් ඇති වෙන්නත් පුළුවන් ඒ අත්දැකීමේ කායික වශයෙන් උත්සන්සිඳිලා මානසික වශයෙන් උත්සන්සිඳිලා හුස්මත් සංසිඳිලා ඒ මොනවත් තිබුණත් එකයි නැතත් එකයි වගේ ඒ ස්වභාවයේදී ඒක බොහොම හොඳයි කියලා යන්නේ මේ අත්දැකීම කොච්චර හොඳද මේකම දිගටම තියෙන්න ඕනේ මේක නැති වෙන්න දෙන්න හොඳ නැහැ කියලා ඒ අත්දැකීම කෙරෙහි රාගයක් එන්න පුළුවන් සාමාන්‍ය වෙනවා ඉතින් අපි ඕන කෙනෙකුට ඒ රාගය එනවා ප්‍රසන්න වූ අත්දැකීමක් ලැබෙන විට ලෞකික වේවා අධ්‍යාත්මික වේවා වෙනසක් නැහැ දැන් මෙතනදී ඒ රාගය දකින්න රාගය දැකලා උත්සාහයක් ගන්න ආස්වාදයේදී ඒ රාගය අත්හරින්න විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති රාගයට අනුව බලන්න එපා අධ්‍යක්ීම දිහා පුහුණු වෙන්න විරාගයට අනුව බලන්න ආස්වාදයේදී ප්‍රසවාසයේදී ඒ විරාගයට අනුව බලන්න කියන්නේ මොන හොඳ අත්දැකීම ලැබුවත් ඒ අත්දැකීම වෙනස් වෙන එකක්. දිගටම තියෙන්නේ නැති දෙයක්. කොච්චර හිත එකග වුණත්, තැන්පත් වුණත්, ඇඟ නැහැ වගේ දැනුණත් ඒක తాවකාලික අත්දැකීමක්. එමෙන් තමයි සියලුම අත්දැකීම් වල මේ తాවකාලික බව දකින්න. මෙච්චර වෙලාවක් තියේ අච්චර වෙලාවක් තියේ සදාටම තියාගන්න පුළුවන් කියලා කිසිම අත්දැකීමක් පිළිබඳ නිශ්චිත භාවයක් නැහැ අවිනිශ්චිතයි. ඒ අවිනිශ්චිත බව දකින්න ආස්වාසේදී ප්‍රස්වාසේදී අනිච්ඡානුපස්සී අස්සසිස්සාමිති සික්ඛති අනිච්ඡානුපස්සී පස්සසිස්සාමිති සික්ඛති ආස්වාසේදී පුහුණු වෙන්න මේ අවිනිශ්චිත බවට අනුව දකින්න ප්‍රස්වාසයේදී පුහුණු වෙන්න අනිශ්චිත බව දකින්න. ඒ ඇහිම් බලන්න. මේ විදිහට මේ පුහුණුව එහාට ගෙනියන්න
පුළුවන්.
ඒ නිසා නේක වටින්නේ නේද? දුෂ්කර පාප නිසා තමයි වටින්නේ.
සංස්කෘතියනේ අර මම අර ඉස්සර කීප එකක් එක්ක සමාන වෙනවද නැහැ අර මගේ අර සැකම වෙලාවෙදි විච සිද්ධියත් එක්කම දන්නේ එහෙම සමානතාවයක් නැහැ දෙන්නේ ඒ අතරීම නිහඬතාවය තුනත්
ඒ සමාන සමානතා ඔයි පුහුණුව නිසා නේද පුළුවන් උනේ නේද ඒ සුවේට අපි ඇලෙනවා ඒ ඇලීම තමයි අතාරින්න ඕනේ එතන ඇලීමෙන් අපි යමක් දිකට කරගෙන යනකොට එතන ගොඩ නැගින්නේ භවය එසයි මුලින්ම ඇලීම අතාරින්න ඕනේ හොඳයි තමයි හරිම හොඳයි හරිම සනීපයි හරිම සැපක් ඔව් ඒ ඔක්කොම ඇත්තේ වුණාට ඇලෙන්න බෑ ඒකට අපි හිතුවට පුළුවන් කියලා කිසිම දෙයකට අපිට ඇලෙන්න බෑ අල්ලගන්න බෑ මේ හැම එකක්ම දුවනවා මේ විශ්වයේ ඒ විශ්වය දිහා බැලුවහම මේ හැම එකක්ම එහාට මෙහාට දුවනවා කිසි එකක් විශ්වයේ නැවතිලා නැහැ ගහ ලෝක දෙකක්වත් තරු දෙකක්වත් සූර්ය ග්‍රහ මණ්ඩල දෙකක්වත් මේ වළාමේ එකක්වත් මේ නැවතිලා නැහැනේ ඔක්කොම දුවනවා ත්‍රිමාණව දුවනවා මේ අනන්ත විශ්වයේ මේ දුවනකොට කොහෙන් හරි ඉඳලා ආපු එකක් තවත් කොහෙන් හරි ඉඳලා ආපු එකක් මුණ ගැහෙනවා එක මොහොතකට විශ්වයේ මේ මුණ ගැහිලා ඉතින් දෙක මේ මුණ ගැහිම නිසා දෙකේම වෙනස්කම් වෙනවා කලටි ටික දුරක් එකට යනවා වගේ පේනවා හැබැයි ඊට පස්සේ ආපහු මේ දෙකම එක වෙනවා. එහෙන මොන ගැහිලා සදහටම එකට යන්නේ නැහැ කිසිම දෙයක් විශ්වයේ. ඒක තමයි විශ්වය නීතිය විශ්වය. ධර්මතාවය. ඉන්පසු නැවත සමහරට සදහටම මොනෙ නොගැහෙන්න පුළුවන් ඒක. මේ විශ්වයේ තියෙන අනන්ත බව දැක්කාම මේ මොහොතින් මොහොතේ ඊළඟට වෙන්නේනවා දුර වැඩි එහෙම තමයි ආයේ කාලයකට පස්සේ අවුරුදු ලක්ෂ කෝටි ගානකට පස්සේ ආයේ කොහෙද යන්නේ මොන ගහන්න පුළුවන් අලුත්ම වස්තුන් දෙකක් විදිහට වෙනස් වෙලා එහෙම මොන ගහුණත් ආයේ වෙන්නේ එහෙම තමයි වෙන්නේ ටික කාලයක් එකට ගිහිල්ලා ඊට පස්සේ නේද වෙන් වෙලා ඉන්න කාලේ වැඩි එකට ඉන්න කාලේ අඩුයි බෝණම දෙයක් මේ බැලුවාම මේක පේනවනේ ඇඳුමක් ගන්න බොහොම හොඳයි ලස්සනයි කියලා මෙලේට ගන්න ඇඳුමක් ඉතින් ඇඳුමත් එක්ක අපි ඉන්නේ කොච්චර ටික වෙනවද ඒක ඇඳන් ඉන්න වෙලාව විතර ඉතින් ඒ වැඩිපුර ඇඳුම් ඉන්නේ අල්මාරිත් එක්කනේ පිට එක්ක නෙමෙයි කොයි දෙයක්ද මේ වාහනයක් ගත්තත් එහෙම ඒකේ අපි කොච්චර ගියක් දීලා හරි නැයලා හරි කොහොම හරි ගත්ත එක ඒකත් එක්ක අපි ඉන්නේ ටික වෙලාවයි වැඩිපුර ඒකත් එක්ක නෙමෙයි අපි වුණා වාහන වැඩිපුර ගරාජ් එකත් එක්ක ඉන්නේ ගේ හැදුවත් එහෙමනේ ගයක් හැදුවත් ඈ
ඒකත් එක්ක
නෙමෙයි ඒක ඇතුලේ අපි කොච්චර ටික වෙලාවද
ටික වෙලාවද
වැඩිපුර ඉන්නේ පාරේ. පුද්ගලිය ගත්තත් ඒවා. මේක තමයි ඇත්ත මේ ඇත්ත. තේරුම් ගත්තාම මේ නොගැටි ජීවත් වෙන්න පුළුවන් ඉන්න ටික කාලෙ කරන්න තියෙන දේ සතුටින් කරන්න බලන්න මොන හරි දුකමක් ඉෂ්ට කරන්න තියෙනවද සොයා බලන්න තියෙනවද ඒ ටික බොහොම සතුටින් කරන්න පුළුවන් මොකද ආයි මොහොතක් ලැබෙන්න පුළුවන් ඒ ටික කරන්න.
ඉතින් ප්‍රශ්න තමයි මේ හිත කාම වෙලාවට ධර්මයේ අහන වෙලාවට ධර්මත හොඳින් අවබෝධ වෙනවා ලක්ෂණේ අනිත් බවේ හැම දෙයක්ම හොඳින්ම අවබෝධ වෙනවා ඒ ජීවිතයේ විදිහට දකින්න පුරුදු වෙනවා. ගොඩක් වෙලාවට ඒ විදිහට react කරනවා. සමහර වෙලාවට නියමද සමහරලාට
ක්‍රියා කරන විදියෙන් තන් කර මේ අවබෝධයෙන් පිට විදියට තමයි අපි මම මහසලනේ එකම විනාඩි 5කට 10කට පස්සේ තේරෙනවා මේක කබැරදි ඒක වෙච්ච ඊට පස්සේ ඉතුරුනේ කුකුච්චයක් විතරයි. ඉතින් කොහොමද එහෙම ෆෝස් එකක් කරන්නේ මේක තමයි හරි දේ මේක තමයි මගේ ඒ අවබෝධයෙන් ක්‍රියා කරන්නේ. ඒක තමයි මට තේරෙන්නේ. හරි
අර විනාඩි 5කට ඉතර පස්සේ තේරෙනවනේ.
ඔව්.
ඒ කියන්නේ සිහි කල්පනාව ආවනේ. දැන් කලින් සිහිය තිබුණේ නැහැ. ඒ නැති සිහි කල්පනාව තමයි විනාඩි 5කට විතර පස්සේ ඇවිල්ලා කියන්නේ මොකද්ද ඒ කලේ? මම නෙමෙයිනේ කරන්න දෙන්නේ. ඒ කරපු දේෙන් වෙච්ච හානිය බලන්න. මෙහෙම කරා නම් එහෙම හානියක් වෙන්නේ නැහැ නේ කියලා ඒ සිහි නුවණ තමයි කියන්නේ. ඇතර ඒ සිහි නුවණ දැන් විනාඩි 5ක ප්‍රමාදයකින් තමයි එන්නේ. ඒ ප්‍රතික්‍රියාව පස්සේ විනාඩි ප්‍රතික්‍රියාව කරන වෙලාවේ සීන් වල තිබුණේ ඊට පස්සේ ප්‍රතික්‍රියාව කළා ඉවර වෙලා විනාඩි 5ක් ඉඳලා පස්සේ තමයි සීන් වල එන්නේ. ඒක හොඳයිනේ. දැන් මුලට ගියොත් එහෙම පැයකට දෙකකට විතර පස්සේනේ සමහරට දවස් ගානක් විතර පස්සේ තමයි සී කල්පනා වෙන්නේ. ඒ නිසා සමහරට නැවත නැවත අපි ඒ වැරද්ද කරනවා. එකපාරක් බයිනෝ ආයෙ මොන ගහනම ආයෙත් බයිනෝ ආයෙත් බයිනෝ එනිහම දවස් ගාන ඒ මතක් වෙන වෙලාවේ මොන ගහන වෙලාවේ ආවේගයෙන් වැඩ කළා බොහොම කාලයකට පස්සේ තමයි සිහිනුවනේ. එහෙම නැත්නම් කවුරු හරි කියන්න ඕනේ ඔය කරපු ඔහොම එපා කරන්න ඔක වැරදි. ඒ කිව්වත් සිහිනුවනේ නැහැ. ඉතින් දැන් මෙතන ලොකු දිනුවක් තියෙනවා. ඒ කියන්නේ සතුටු වෙන්න කවුරුත් කියන්න ඕනෙත් නැහැ. දවස් ගානක් කියන්නෙත් නැහැ. විනාඩි 5ක් 10ක් ඇතුළත Tamanටම තේරෙනවා මේ වුණ දේ මොකද්ද. ඒක ලොකු දිනුවක් කියලා. අගය කරන්න ඒක ගැන කලකිරීමක් උත්ප්‍රේක්ෂයක් ඇති කරගන්න එපා. ඒක අගය කරන්න. එතෙන්දි සීනුවන ආවේ නැත්නම් ඌට වැඩි තව පහලට වැටෙනවා. ඒ කොපමණ පහලට වැටේද කියන්න දන්නේ. දෙවොතම අහන්නේ ප්‍රශ්නේ එතකොට. ඔව්. එතන මෙතන ඇති කරගන්න ඕනේ සිහි කල්පනාව. ඒ සිහියේ ප්‍රගතියක් තියෙනවා. හැබැයි ඒක 100ට 100ක් නෑ අපිට තව. සිහිය නැතුව අපි වැඩ කරන්න වෙලාවක් තියෙනවා තාම. තමයි වැඩිපුර සිහිය නැතුව වෙන්න පුළුවන්. සිහිය නැති වෙලාවක එතන ඉන්නේ දහම නොදන්නා කෙනෙක්. අපේ සිහිය නැති වෙලාවක වුණත් ප්‍රශ්න පත්‍රයක් දීලා ත්‍රිලක්ෂණය මොකද්ද කියලා හැවුවොත් අපි අනිච්ච දුක්ඛ අනාත්ත කියලා ලියයි. සිහිය නැති වෙලාවක වුණත් ආර්ය අෂ්ටාංග මාර්ගය ලියන්න කිව්වොත් ඒ සම්මා දිට්ඨිය පටන්ගෙන සම්මා සමාධිය ඉවර කරයි අපි. දෙවට සිහිය ඕනේ නැහැ. ඒ ඔළුවේ තියෙන ඔළුව ඇතුලේ තියෙන වචන වලට. නමුත් ඒක හදවතට ගේන්න පුහුණුවට ගේන්න සිහිය ඕනේ. එහෙනම් සිහිය නැති වෙලාවක ඉන්නේ දහම නොදන්නා කෙනෙක්. ඔළුවෙන් දන්නවා නමුත් ප්‍රායෝගිකව දහම නොදන්නා කෙනෙක්. එහෙනම් මොනවා දැනගෙන හිටියත් වැඩක් නැහැ සිහිය නැත්තම්. ඒ සියලුම දැනීම් අවලංගු වෙලා යනවා සිහිය නැත්තම්. ඒ සියලුම දැනීම් නිෂ්ප්‍රභා වෙනවා. අසීයේ අන්ධකාරයේ වැටුණා. මේ අසීයේ අඳුරට ඔය දන්න කියන හැම බණපතක්ම සූත්‍රයක්ම අභිධර්මයක්ම ඔක්කොම නොදැනුමක් බවට පත් වෙනවා. සතියේ ප්‍රදීපය ඒක නිවෙන්න නොදී දැල්වගෙන තියාගන්න ඕනේ. ඒක නිවෙනවා. ආයෙත් පත්තු කරගන්න. ආයෙත් නිවෙනවා. ආයෙත් දැල්වගන්න. මේ අනවරත මේ අකණ්ඩ බොහුනුවම තමයි එකම විසඳුම. වෙන විසඳුමක් නැහැ. ඉතින් අර වගේ ප්‍රතික්‍රියාවක් කරලා රියැක්ට් කළා ඊට පස්සේ කොයිලේ හරි දැනගත්තාම සතුටු වෙනවා. දැන් මට සීයාව එතන ඉඳලා සීයෙන් ඉන්න බලන්න. ඒක මේ සීයාව බලන්නේ ඒ වෙලාවේ මට කොහොමද වෙන ක්‍රියා කරන්න තිබුණේ? ඒ ක්‍රමයක් හොයාගන්නද? ඒ වගේ වෙලාවක ආවේගශීලී වෙන්නේ නැතුව කොහොමද මට කරන්න තිබුණේ? මට මෙහෙම කරන්න තිබුණා, මෙහෙම කියන්න තිබුණා, නිහඬව ඉන්න තිබුණා, ඇත්තට මග අරින්න තිබුණා. අන්න දැන් දොරටු පහක් හයක් පේනවා. පාරවල් පහක් පේනවා. ඒ වෙලාවේ එකයි පෙවුනේ. ඒ පාරේ තමයි අපි ගියේ. ගිහිල්ලා මේ වලට වැටුනේ. හැබැයි දැන් සිහියාවට පස්සේ පේනවා නෑ මේ වලට නැවැටි යන්න එන්න තව කොච්චර පාරවල් තියෙනවද? අන්න ඒ තමයි අවබෝධය. එතකොට ඊළඟ අවස්ථාවක ඉබඳු සිදුවීමක් වන විට අර එදා තේරුම් ගත්ත කාරණේ එතෙන්ට එනවා. අර ලොකු සාංශාරික පුරුද්දකට නැවතත් අර ප්‍රතික්‍රියා දක්වන්න පිටිපස්සෙන් ලොකු බලයක් යෙදුවට ඒක යොදන්නව නැත්තේ නේ. නමුත් ඒ යොදන අතර සීහ අපිට කියනවා එදත් එහෙම එකක් වුණා. ඔය දැන් එහෙම නෙමෙයි වැඩ කරේ. හැබැයි වට මෙහෙම කරන්න තිබ්බා කියලා පස්සේ වහගත්තනේ මේ විදිහට මේ විදිහට. ඇයි දැන් මේ එකක්වත් උත්සාහ නොකරන්නේ? ආයෙත්තර පරණ පාරේ ගිහිල්ලා ඒ රෑ වැටුණු වලේ දවල් වැටෙන්නද යන්නේ? ඇයි ටිකක් නිහඬ වෙලා ඉන්න බැරි? ඇයි ඉවසන්න බැරි? ඇයි හොක්කන් දෙන්න බැරි? ඇයි පොඩ්ඩක් උතන මගහැරලා යන්න බැරි? දැන් මේ සීහ අපිට කියනවා අර කලින් දවසේ සීහ විසින් අපි සීය උදව් කරගෙන අනාවරණය කරගත්ත ඒ විවර කරගත්ත පාරවල් දැන් සීහ වෙන්නනවා මෙතනදී. මේ පැත්තේ යන්න උසියන්නේ ප්‍රමේ යන්නේ. එතින්දි වීරිය ඕනේ. සීයට බෑ අපි ඔය එක්ක යන්න. සීයට පුළුවන් පෙන්වන්න විතරයි. ඒ ගමන අපේ අතේ තියෙන වීරියෙන් යා යුතු ගමනක්. එතින්දි වීරිය කරන්න. වෙනස් කෙනෙක් වෙන්න වීරිය කරන්න. ඊයේ හිටිය කෙනා නොවි ඒ ඒ ආවේගයට යට වුණු කෙනා නොවේයි අලුත් කෙනෙක් වෙන්න වීර්ය කරන්නේ. අතන හැම සිදුවීමක් සමගම හැම අත්දැකීමක් සමගම අපට අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. ටික ටික අලුත් වෙන්න, ටික ටික අලුත් වෙන්න. එක තප්පරෙන් 100ක් අලුත් අලුත්ම අලුත් කෙනෙක් නොවෙන්න පුළුවන් අපට. එහෙම ප්‍රාතිහාර්ය පාන්න අපිට ශක්තිය නැති වෙයි. නමුත් ටික ටික ස්වල්පයෙන් ස්වල්පේ අපට අලුත් වෙන්න පුළුවන්. මේක දහමේ කියන්නේ දිරාගිය පරණ හැව අතාරින නාගේ කුසේ. දිරාගිය පරණ හැව අතාරින නාගේ කුසේ අතාරින. ඒ පුරුදු කියන ඒවා අපි පුරුද්දට ප්‍රතික්‍රියා දක්වන ඒවා හරියට හරි පරණයි. එකපාරක් නෙමෙයි පන් දවස් ඉඳලා මෙහෙම තමයි. තමඩ උපදින්න කලිනුත් එහෙමයි. ඒකතර ඒක දිරාගිය පරණ හැවක් තාම අපි මේ ඇඟදාගෙන ඉන්නේ. ඒකෙන් ලැබෙන යහපතකුත් නැහැ, රැකවරණිකුත් නැහැ, ආරක්ෂාවකුත් නැහැ. එනිස ආතාරි අලුත් කෙනෙක් වෙන්න. ඒක මන්ත්‍රයක් වගේ අදිෂ්ඨානයෙන් ජප කරන්න මට අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. ඊයේ හිටිය කෙනා නෙමෙයි අද අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. මේ දහම සහ භාවනාව හැම විටම අපට කියනවා අලුත් කෙනෙක් වෙන්න කියලා. ඒ පරණ දිරාගිය මුල උදුරලා දාන්න. ඒ දිරාගිය මුල උදුරා දමන්න. අලුත් කෙනෙක් වෙන්න. ඒ කල හැකි දෙයක් බව, එය සිදුවන දෙයක් බව, සත්‍යයක් බව භාවනාව යලි යලිත් අපට සනාථ කරනවා, උපකරනවා. වෙන උපකිරීම අවශ්‍ය නැහැ. වෙන දේශනා, සූත්‍ර පාඨ, පාළි සමීකරණ ඒවා අවශ්‍ය නැහැ. මේ භාවනාව අපේ මැදකී මාස්ටරෙන් අපිට කියනවා ඔබට වෙනස් වෙන්න පුළුවන්. හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන්. එබඳු දුගම්බලා යන ගමනකටයි අප හැම දෙනාම අවතීර්ණ වෙලා ඉන්නේ. මේ රැල්ලත් එක්ක පහළට කිඳා වහින පිසුලියක කරකැවෙන ගමනකට නොවේ, උඩුගම්බලා යන ගමනකට. පිට වීර්යය අවශ්‍යයි. හැබැයි පියුරෙන් පියුර අපට යන්න පුළුවන්. ඇවිත් තිබෙනවා. ඒ අපේ මන්දකීම අපිට කියනවා මෙහි සඵලත්වය ගැන. ඒ වාසනාව ලොකු වාසනාවක්. ඒ වාසනාව ගැන හිතලා සතුටු වෙමින් අපි මේ පොදා භවනා වැඩසටහන සමාප්තිය ලබමු. උදෑසන සිට සමහර විට පෞගිය දින කීපේ පුරාම භාවනා රෝගී වෙමින් දුෂ්කර වූ අභ්‍යාසයන් යෙදෙමින් කල්‍යාණ මිත්‍රාශ්‍රය ලබමින් දහමත් සමග ජීවත් වෙමින් අප බොහොම සුන්දර වටිනා දීපයක් නැතිනම් දවස් කීපයක් ගත කළා. මේ හැම මොහොතක්ම අපිට කියනවා බල කර සිටිනවා මේ ගමන කරන ඇති ඉදිරියට යන්න කියා. ඒ අදිෂ්ඨානය මේ මොහොතේ අපි හැමදෙනාම අදවතේ පතුලින් නැති කරගනිමු. මන ප්‍රශ්න කරදර බාධකාවත් මේ පටන්ගත් පටන්ගෙන මෙතෙක් ආගමන අතරමග නවත්වා අවසානයේ තෙක් අවසාන පියවර තෙක්ම ගමන් කරනවා. ඉරණේ ගමනට අද දවසේ ඊයේ අපට ආහාර පාන දානමය අනුග්‍රහය බොහොම හිතවත් ආදරයෙන් කරුණාවෙන් එමෙන්න ගෞරවයෙන් පිරිනැමුවේ කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මා, කල්‍යාණ මිත්‍ර ගලප්පත්ති මහත්මා, එතුමන්ලා බොහොම කාලික සිට මේ මධ්‍යස්ථානයට ආදරය කරන එන්න මධ්‍යස්ථානයෙන් ප්‍රයෝජන ගන්න කල්‍යාණ මිත්‍ර දෙපළක්. ඒ තමන් ලබා ගන්න ආලෝකයේ තවත් පිරිසකට ලබා ගන්නට අත්ලක් සැපීමයි මේ දානමය පුණ්‍යක්‍රියාවේ අරමුණ. චේතනාව වෙන පෞද්ගලික ලාභ අපේක්ෂා කීර්ති සංස්ථා ලැබීම නොවේ. අනික හරි වටිනවා. ඉතින් අපි හැම දෙනාම අපට දක්වන දැක්ක අනුග්‍රහයට කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයාටත් කලප්පති මහත්මයාටත් මේ වෙලාවේ මේ පොදා භවනා වැඩසටහනේ අවසාන නිමේෂයේදී කෘතවේදීව සාදු කියලා අනුමෝදනා කරමු. එතුමන්ලාටත් ඔබ අප හැම දෙනාටමත් මේ ලස්සන ගමන ලස්සනට යන්නට අවශ්‍ය කල්‍යාණ මිත්‍ර වටපිටාව, විවේකී පරිසරය, නිරෝගී සිතගත සහ නොනවතින වීර්ය ලැබ මේ සියලු ජරමර වලින් ඈතර වී ලබන්නේ සදා නිවීමට හැකි පමණ ඉක්මනින් ළඟාවන්නට තෙරුවන් සරණින් හිතුවේවා වාසන